බුද්ධ ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල අරණ්‍ය සේනාසනාධිපති මහාවිහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද නාවල ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්වත්නි, අපි දේශක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සාදුනාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. බෞද්ධයා ගුවන් විදුලි දායකත්ව ධර්මදේශනා මාලාවේ අද දිනට නියමිත ධර්මදේශනාවේ සදැහැති දායකත්වය යක්කල මොරැන්න අංක 98 බී නිවසේ පදිංචි SD ජානකී අල්විස් මහත්මිය සහ GD අජිත් මංගල කුමාර යන පින්නතුන්නතුළු පවුලේ සැම ගම්පහ උග්ගල්බොඩ අංක 414 ඒ නිවසේ පදිංචි SD සෝමපාල අල්විස් මහතා ඇතුළු පවුලේ සියලු දෙනා. තුන්වන දායකත්වය කහඹිලි හේනේ පදිංචි දෘශ්‍යාබාධිත ගයාන් සමන්ත කුමාර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා. සිව්වන දායකත්වය හුණුමුල්ල ඉගොඩවත්තේ පදිංචි HA සුගතදාස මහතා සහ එම මැතිනිය ඉන්ද්‍රා රෝහිණී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. ධර්මශ්‍රවණයට ප්‍රථමයෙන් පන්සිල් සමාදන් වීම සඳහා අපි හැමදෙනාම සාදුනාදයක් පවත්වා තෙවරක් නමස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරනේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පුන්නං
ආමබන්තේ
පානාතිපාතා වේරමණී සික්ඛාප දං සමාදියාමි.
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං.
ආමබන්තේ සතු සතු සතු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා
සතු සතු
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
සතු සතු සතු
ධම්මං විනානත්ථි පිතාච මාතා තමේව තානං සරණං පතිට්ඨා තස්මාහි භෝකිච්ච මඤ්ඤං පහාය සුනාථ ධාරේථ චරාථ ධම්මේති
සතු සතු සතු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු දස බලධාරී සර්වඥ රාජානන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට අයත් වන ගාථා පාඨයක් ප්‍රකාශිත වුණේ මේ පින්වතුන් නිතර අහලා පුරුදු ඇති ධම්මං විනානත්ථි පිතාච මාතා තමේව තානං සරණං පතිට්ඨා මේ සංසාරයේට වැටුණු සත්වීන්ට පිහිට විය හැකි මවෙක් හෝ පියෙක් හෝ නැ ධර්මයටම තමයි මේ සසරට වැටුණු සත්වීන්ව ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකින් ගොඩ ගැනීම වශයෙන් පිහිට පිළිසරණ වෙන්න පුළුවන්කම තිබෙන්නේ. එහෙමත් නැත්නම් සසරට වැටුණු සත්වීන්ට සැබෑ පිහිටක් ඇති කර ගන්න පුළුවන් වෙන්නේ මේ ධර්මයේ තුලින් පමණයි. තස්මාහි භෝකිච්ච මඤ්ඤං පහාය සුනාත ධාරේත චරාත ධම්මේ. අනේ නිසා සියලු කටයුතු අවශේෂ සියලු කටයුතු පැත්තකට තියලා මේ ශ්‍රී සද්ධර්මය අහන්ඩ ඒ ශ්‍රී සද්ධර්මය දරාගන්ඩ ඒ ශ්‍රී සද්ධර්මය අනුව ජීවිතය පවත්වන්න නැත්තං එහි හැසිරෙන්න කියන එකයි ඒ මාතෘකා ගාථා පාඨයේ අර්ථය. පින්වතුනි බුදුරජාණන් වහන්සේ තරම් අපේ ජීවිතවල සැබෑ සත්‍යය අවබෝධ කරගෙන දේශනා කළ වෙනත් උතුමෙක් නැහැ. ඉතින් අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට විවිධ අවස්ථාවලදී දේශනා කළා නිවැරදිව හිතන්න ඕන කොහොමද කියන එක. ගිහි පැවිදි අපි හැම දෙනාම ජීවිතය ගැන නිවැරදිව සිතිය යුතු ආකාරය භාගිතුන් වහන්සේ ධර්මයේ තුලින් පෙන්වා දුන්නා. නචින්තයන්තෝ පුරිසෝ විශේෂාත්මදි ගච්ඡති කියන දහම් පාඨයත් සද්ධර්මයේහි නිරතුරුව ප්‍රකටව කියවෙන පාඨයක්. නචින්තයන්තෝ පුරිසෝ විශේෂමදි ගච්ඡති. ඒ කියන්නේ නුවණින් නොසිතන පුද්ගලයා විශේෂයකට පත් වෙන්නේ නැහැ කියන එකයි එහි තේරුම. ඉතින් ඒක නිසා අපේ ජීවිත තුළ ධර්මානුකූල අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙනවා නම් නුවණින් සිටිය යුතු වෙනවා. ඒ නුවණින් සිටීම පුරුදු පුහුණු කර ගන්නට නම් ධර්මය අපි අසා දරා ගන්නට ඕනේ යනුවයි නුවණින් සිටිය යුත්තේ. පින්වතුනි, මේ නුවණින් සිටීම අපේ ජීවිතවලට විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ වැදගත් වෙන්නේ අපි අනාදිමත් කාලයක් මුළුල්ලෙහි සංසාර දුකට හසු වෙලා නැවත නැවත උපදෙමින් දිරමින් මැරෙමින් යන සත්ව පිරිසක්. ඉතින් දැන් අපි මේ දහම අහන්න එක හේතුවක් තමයි අපට මේ ජාති ජරා මරණ ආදී දුකින් අත මිදෙන්නට අවශ්‍ය වීම. ජාති ජරා මරණ ආදී දුකෙන් අත මිදෙන්නට අවශ්‍ය නම් ඒ දුක පිළිබඳවත් දුකෙන් මිදීම පිළිබඳවත් දුකෙන් මිදෙන ආකාරය ගැනත් අපි නුවණින් හිතන්නට ඕන. එහෙම නුවණින් හිතුවේ නැත්නම් අපට මේ දුකින් මිදීම ලබා ගන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ විශේෂයකට පත්වෙන්නට නම් නුවණින් සිටීම කළ යුතුයි කියන එක. තියන්නේ ඒක නිසා අපි මේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ චින්තනය දහමට අනුව සකස් කර ගැනීමයි. ඒ නිසා ධර්මදේශනාවේ දායකත්වයේ දන්න පින්වතුන් වගේම බෞද්ධයා නාලිකාව තුළින් සද්ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන් නිරතුරුව මේ අහන බන දරාගෙන ඒ අනුව නුවණින් සිටීම පුරුදු පුහුණු කර ගන්නට ඕන. ඒ තුළින් අහන හැම බණ පදයක්ම අපේ නිවන් මගට උපකාර වේවා කියන පැතුම අපි පිළිටුවා ගනිමු. අද මේ ධර්ම දේශනාවේ විශේෂ දායකත්වයේ දරන්නේ යක්කල මොරැන්න අංක 98 බී නිවසේහි පදිංචි SD ජානකී අල්විස් මහත්මිය සහ GD අජිත් මංගල කුමාර යන පින්වතුන් විසින් GD අධිෂ කවීන්ද්‍ර ජයලත් ආදරණීය පුතුණුවන්ගේ දෙවන ජන්මදිනය 2013 පෙබරවාරි මාසයේ 8 දිනට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් GD අධිෂ කවීන්ද්‍ර කුඩා පුතණුවන්ට නිදුක් නිරෝගී සුවය සහ ධර්මාබෝධය ප්‍රාර්ථනා කරමින් ඒ දෙමව්පියන් වහන්සේලා ඒ වගේම මුත්තණුවන් වන SD සෝම්පාල මහා මුදලාලි මහත්මයා ඒ වගේම මිත්තණිය වන RDC දයාශීලී මෑණියන් ආදී සියලුම මව් දෙමව්පිය ඥාතීන් එකතු වෙලා ඒ කුඩා පුතණුවන්ට ආශිර්වාදයක් හැටියට තමයි මේ ධර්මදේශනාමය පින්කම සිද්ධ කරන්නට යෙදෙන්නේ. ඉතින් මේ දෙමව්පියන් වහන්සේලා බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව නුවණින් කල්පනා කරන පිරිසක් නිසා තමන්ගේ ඒ කුඩා පුතණුවන් වෙනුවෙන් ධර්මදේශනාවක් සිද්ධ කරලා ධර්මදානමේ කුසලයේ තමනුත් අත්පත් කරගෙන තවත් බොහෝ දෙනාට බණ ඇසීමේ භාග්‍ය උදා කරලා දීලා වටිනා කුසලයක් සිද්ධ කර ගන්නවා. පින්වතුනි, මෙන්න මේකත් අර නුවණින් සිටීම පිළිබඳව කතා කරනකොට අගය කළ යුතු කාරණාවක්. මොකද කුඩා දරුවන්ගේ උපන්දින වෙනුවෙන් බොහෝ මව්පියෝ උපන්දින කේක් සකස් කරලා තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට ආරාධනා කරලා අප්පුඩි ගහලා කේක් කපලා ළමයටත් කේක් කවලා ඔය විදිහේ ප්‍රිය සම්භාෂණ සාද පවත්වනවා දරුවන්ගේ ජන්මදිනයේ නිමිති කරගෙන. එතකොට කේක් කපලා උපන්දින උත්සව සමරන්න කුඩා කාලේ හිටම්ම පුරුදු වෙන දරුවා වැඩිහිටියෙක් වෙච්චහමත් නුවණින් හිතන කෙනෙක් නොවුනොත් ඒ දරුවා කුඩා කාලේ ඉඳන්ම දන්නේ මොකක්ද? තමන්ගේ උපන්දිනේට කේක් කපලා අප්පුඩි ගහලා ඉටිපන්දන් නිවල සතුටු වෙන්නයි. ඊට වඩා දෙයක් ජීවිතය ගැන හිතන්න පුරුද්දක් ඇති වෙන්නේ නැහැ. නමුත් දැන් මේ ශ්‍රද්ධාවන්ත මව්පිය දෙපළ තමන්ගේ පුතණුවන් වෙනුවෙන් ඒ පුතණුවන්ට මේ ධර්මය අහලා තේරුම් ගන්න බැරි වුණත් ඒ පුතණුවන් වෙනුවෙන් ධර්මදේශනාමනේ පුණ්‍ය කර්මයක් සිද්ධ කිරීම ඉතාම ආදර්ශවත්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටපු එක්තරා රාජකුමාරයෙක්. ඒ රාජකුමාරයා එක්තරා අවස්ථාවකදී ප්‍රකාශ කළා, මම මගේ මව්ගේ කුසේ ඉන්න කාලේ තමයි මගේ මෑණියන් මාව තුනුරුවන් සරණ ගන්නවා තිබුණි කියලා. හරි වටින ප්‍රකාශයක් නේ. ඒ රාජකුමාරයා බිහි වෙන්න ඉස්සෙල්ලා ඒ අම්මා, ඒ කුමාරයාගේ අම්මා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා වැඳ වැටලා, ස්වාමීනි මමත් මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යමි, ධර්මරත්නිය සරණ යමි, සංඝරත්නිය සරණ යමි, එපමණක් නෙවෙයි මගේ මේ කුසේ ඉන්න දරුවාත් බුදුරජාණන් වහන්සේ සරණ යේවා, ධර්මරත්නිය සරණ යේවා, සංඝරත්නිය සරණ යේවා කියලා අර කුසේ ඉන්න දරුවාත් තිසරණේහි පිහිටුවනෝ ඒ අම්මා කියලා එහෙම කරාන්නේ. ඉතින් ඒ වගේ ශ්‍රද්ධාවන්ත මවගෙනෙකුට ලැබෙන දරුවොත් බොහෝ වෙලාවට ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. ඒ වගේ උදාහරණයක් අපට කියන්න පුළුවන්. මෑත කාලේ දැන් දැනට දශක කිහිපයකට ඉස්සෙල්ලා ලංකාවේ වැඩ හිටිය ජාත්‍යන්තර වාසයෙන් ප්‍රසිද්ධ යතිවරයන් වහන්සේ නමක් තමයි අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින් වහන්සේ. ඒ මහානායක ස්වාමින් වහන්සේගේ ජීවිත කතාව කියවනකොට අපට දකින්න ලැබුණා ඒ මහානායක ස්වාමින් වහන්සේගේ දයාබර මෑණියන්, ඒ මෑණියෝ දරු සම්පත්තියක් බලාපොරොත්තු වෙන කාලේ නිරන්තරයෙන්ම සමීපයේ තිබිච්ච බෝධීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා මල් පහන් පූජා කරලා බෝධි වන්දනාව සිද්ධ කරලා ප්‍රාර්ථනා කරලා තිබුණේ සසුනට පූජා කරන්න මහාන කරන්න සුදුසු හේතු සම්පත්තියෙන් යුක්ත පුත්‍ර රත්නයක් ලැබේවා කියලයි. ඒක නිසා ඒ පින්වන්ත මෑණියන්ගේ ප්‍රාර්ථනාව අනුව ඒ අතිපූජ්‍ය බලංගොඩ මහානායක ස්වාමින් වහන්සේ කුස පිළිසිඳගෙන, ඉතින් ඒ ස්වාමින් වහන්සේ තේරෙන වයසට පත් උනායින් පස්සේ, ඒ වෙනකොට ඒ ස්වාමින් වහන්සේගේ මෑණියන් කුඩා කාලෙම අභාව ප්‍රාප්ත වෙලා තිබුණා. අර මෑණියන්ගේ ප්‍රාර්ථනාව අනුවම තමන් වහන්සේගේ කැමැත්තෙන්ම පැවිද්දට යොමු වෙලා ජාත්‍යන්තර වාසයෙන් කීර්තිමත් ගුණ සම්පන්න යතිවරයන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් ඒ වගේ නුවණින් සිතන සදහැවත් මව්පියවරුන්ට පුණ්‍යවන්ත ධාරක සම්පත්තියක් ලබා ගන්න ය හේතු වාසනා වෙන බව අපට ඒ කාරණිනුත් පැහැදිලි වෙනවා. ඉතින් ඊටත් වඩා බොහෝ කරුණු කාරණා අපට ශාසන ඉතිහාසය අරගෙන බලනකොට කියන්න පුළුවන්. අපේ ශ්‍රී මහා බෝසතාණන් වහන්සේගේ මෑණියන් වහන්සේ මහා මායා දේවින් වහන්සේ ඉතාම සිල්වත්, ඒ වගේම කල්පලක්ෂයක් මුළුල්ලෙහි මේ වගේ මහා බෝසත් උතුමන් වහන්සේ නමකගේ මව්වීමේ උතුම් ප්‍රාර්ථනාව ඇතිව පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන පැමිණි ගුණවත් මාතාවක්නේ. ඉතින් එතුමිය උපෝසත දවසේ පෙහෙවස් සමාදන් වෙලා ඉන්නකොටනේ මේ බෝසත් පුත්‍ර රත්නය කුස පිළිසිඳගත්තෙත්. අන්න ඒ විදිහට තුනුරුවන් කෙරෙහි සැදැහැවත්, ඒ වගේම ධර්මයේහි පිහිටි මව්පියන්ට ගුණවත් සැදැහැවත් දරුවන් ලැබෙන බවට අපට කොතෙකුත් කරුණු ගෙනහැර දක්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවක් වූ සුප්පවාසා කෝලිය දියණිය, එතුමියත් සෝවාන් උපාසිකාවක්. ඉතින් එතුමිය සීවලී මහරහතන් වහන්සේ, ඒ සීවලී කුමාරයන් වහන්සේව බිහි කළ උතුම් මෑණියන්නේ. ඉතින් එතුමියත් ඒ දරුවා කුසේ ඉන්න කාලේ කර්ම විපාකයක් නිසා හත් අවුරුදු හත් මාස දවස් 7ක් ඒ දරුවා දරු ගැබ හරස් වෙලා තිබුණා. ඒ කාලය තුල එතුමියත් ධර්මයේ ගුණ සිහි කර කර තමයි Tamanට ඇති වෙච්ච දුක් වේදනා අපහසුතා විඳ දරාගත්තේ. ඉතින් ඒ සීවලී කුමාරයන් වහන්සේ බිහි වුණායින් පස්සේ ඉතින් අවුරුදු 7කුත් දීර්ඝ කාලයක් හදක් වගේ දීර්ඝ කාලයක් මව කුසේ හැදිච්ච වැඩිච්ච නිසා මේ කුමාරයා බිහි වෙලා නොබෝ වේලාවකින් ඇවිදින්න කතා කරන්න සමර්ථ වුණා. හත් දවසක් යනකොට හොඳට ඇවිදින්න කතා කරන්න පුළුවන් වැඩුණු දරුවෙක් බවට පත් වුණා. ඉතින් මේ ප්‍රීතිය නිමිත්තෙන්, මේ පුත්‍ර රත්නේ ලැබීමේ ප්‍රීතිය නිමිත්තෙන් සුපාවාසාකෝලිය දියණියත්, ඒ වගේම සීවලී කුමාරයාගේ පියාණන් වහන්සේත් දවස් 7ක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට මහදන් දුන්නනේ. ඉතින් ඒ වගේ ගුණවත් දෙමව්පියන්ට ගුණවත් දරු සම්පත් ලැබෙනවා. ඒ වගේම ඒ දරුවොත් ඒ මව්පියෝ වගේම ගුණවත් ජීවිතවලට යොමු වෙන බව අපට ඒ ශාසනික කාරණා තුලින් වටහා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ කුඩා අදිශ පුතණුවන්ගේ මේ දෙමව්පිය ඥාතීන්ටත් සතුටු වෙන්න පුළුවන්. තමන් බොහොම ශ්‍රද්ධාවන්තව සිල්වත් දැහැමි ජීවිත ගත කරමින් තමන්ගේ පුත්‍ර රත්නයේ ජන්මදිනයේ නිමිත්තෙන් මේ සිද්ධ කරන පුණ්‍ය කර්මය තමන්ටත් නිවනින් සැනසෙන්න හේතු වන්නාසේම, ඒ තමන්ගේ පුතණුවන්ටත් මතු දහමට යොමු වෙලා සැනසෙලිදායක ජීවිතයක් ගත කරන්න ඒකාන්තයෙන්ම හේතු වෙනවා ඇති. ඉතින් දැන් මව්පියන්ගේ බලාපොරොත්තු ඇති වෙනවා දරුවෙක් වෙච්චාම මේ දරුවාගේ අනාගතය කොහොම වේද කියන එක. ඉතින් අද අපේ රටේ ලෝකයේ සමාජයේ දිහා බලනකොට ගොඩක් මව්පියෝ තමන්ගේ දරුවාගේ අනාගතය ගැන හිතන්නේ අය රටේ සමාජයේ බොහොම පිළිගත් රැකිරක්ෂා තනතුරු වලටපත් වෙලා හොඳ පිළිගැනීමක් වත් පොහොසත්කමක් ඇතුව සමාජයේ රටේ ජීවත් වෙනවා දකින්ට ඒ මව්පියෝ කැමති වෙනවා. ඉතින් ගොඩක් මව්පියෝ තමන්ගේ දූ දරුවන් වෛද්‍යවරු කරන්ඩ ඉංජිනේරුවෝ කරන්ඩ එහෙමත් නැත්නම් ඒ වගේ උසස් පිළිරැ සමාජයේ පිළිගැනීමක් ඇති වෙනත් රැකිරක්ෂා තනතුරු වලටපත් වෙනවා දකින්ඩ බලාපොරොත්තුෙන් කැමැත්තෙන් තමයි දරුවන්ට උගන්වන්නේ. හැකියාවක් පුළුවන්කමක් තියෙන කොයි මව්පියොත් කැමති තමන්ට වඩා ඉහළ තලයකට තමන්ගේ දරුවෝපත් වෙනවාට. ලංකාවේ බැරි නම් පිටරට ගිහිල්ලා හරි අධ්‍යාපනය ලැබලා පිටරට හරි රැකිරක්ෂා කරලා හොඳට ධනේ දේපල වස්තුව ඇති කරගෙන හොඳ ආඩ්‍ය සම්පන්න ජීවිත ගත කරනවා දකින්න තමයි බොහෝ මව්පියෝ කැමති. අන්න ඒක නිසා තමයි අද දරුවා බහතෝරන වයසේදීම විවිධාකාර පන්තිවලට යවලා නොඑක් විදිහේ භාෂා ශාස්ත්‍ර පුහුණු කරලා ඒ වගේම උසස් පාසල් වලට දරුවාව ඇතුළු කරලා උදේ හිටන් රෑ ඉඳිරි වැටෙන කම්ම උගන්වලා ටියුෂන් පන්ති වලට යවලා ඒ ළමයි උසස් තරඟ විභාග වලට ඉදිරිපත් කරවලා ඉහළ තලයකට යවන්නපත් කරවන්න මව්පියෝ කටයුතු කරන්නේ. අන්න එතනදී පින්වතුනි දරුවන් ගැන හිතන මව්පියන්ට බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා ගැන දැනගෙන හිටීම ටිකක් නෙමේ ගොඩක් වටිනවා. මොකද ඒකට හේතුව තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් ඒ මව්පියෝ කොහොමද සිටියේ යුත්තේ, කොහොමද බලාපොරොත්තු වෙයේ යුත්තේ, කොයි වගේ බලාපොරොත්තුවක් ඇති කර ගැනීමද වටින්නේ වැදගත් වෙන්නේ කියලා නුවණින් සිතීම ඉතා වැදගත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දිනවා පින්වතුනි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේහි පුද්ගලයේ තමන් ගැන යම්කිසි ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් ඇති කර ගන්නවා නම් කොයි විදිහේ බලාපොරොත්තුවක්ද ප්‍රාර්ථනාවක්ද ඇති කර ගත යුත්තේ කියන එක. භික්ෂුන් වහන්සේ නමක් තමන් ගැන යම්කිසි ප්‍රාර්ථනාවක් ඇති කර ගන්නවා නම් ඒ භික්ෂුව හිතන්න ඕන මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකීන්ට තුලාව නැත්තම් ආදර්ශය වෙන්නේ ශරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත්. අන්න ඒ නිසා මම ශරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ වගේ වෙන්න බලන්න ඕන කියලා පැවිදි ශ්‍රාවකයෙක් නම් එහෙම හිතන්න ඕන. පැවිදි ශ්‍රාවිකාවක් නම් හිතන්න ඕන භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ශාක්‍ය දේනියන් අතර නැත්නම් පැවිදි ශ්‍රාවිකාවන් වහන්සේලා අතර අගතැන්පත් වෙන්නේ කේමාතරණින් වහන්සේ, උපලවන්නාතරණින් වහන්සේ පැවිදි ශ්‍රාවිකාවන්ට තුලාව නැත්නම් ආදර්ශයේ ප්‍රමාණයේ වෙන්නේ කේමා උපලවන්නාතරණින් වහන්සේලා දෙනම. ඒ නිසා මම ඒ වගේ කෙනෙක් වෙන්න බලන්න ඕන. ගිහි ශ්‍රාවකේ උපාසකෙක් නම් හිතන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක උපාසකවරුන්ට ආදර්ශයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. චිත්ත ගහපති උපාසකතුමා, එතුමා වගේ කෙනෙක් ඉන්න මම බලන්න ඕන, උත්සාහවන්ත වෙන්නට ඕන. ඒ වගේම ගිහි ශ්‍රාවිකාවක් උපාසිකාවක් නම් කල්පනා කළ යුතුයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකා උපාසිකාවන්ට ආදර්ශයේ තුලාව ප්‍රමාණයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙන්නේ කුජ්ජුත්තරා මහෝපාසිකාව, නන්දමාතා මහෝපාසිකාව දෙදෙනා. මමත් ඒ වගේ වෙන්න උත්සාහවන්ත වෙන්නට ඕන කියන අදහස ප්‍රාර්ථනාව ඇති කර ගන්නට ඕන. අන්න ඒ අනුසාරයෙන් අපි බැලුවොත් එහෙමනම් මව්පිය දෙපළක් තමන්ගේ දරුවෙකු වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරනවා නම් අන්න ඒ අනුසාරයෙන් තමයි ඒ ප්‍රාර්ථනාව කළ යුත්තේ. දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, එහෙමත් නැත්නම් ආචාර්ය මහාචාර්යවරයෙක්, ඊටත් වඩා උසස් නීතිඥයෙක්, විනිශ්චයකාරයෙක් වශයෙන් මගේ පුතා නැත්නම් දුව සමාජයේ ඉහළ තලයක වැඳඹෙනවා නම් හොඳයි කියන සිතවිල්ල නරකයි කියනවා නෙවෙයි. නමුත් එපමණකින් ජීවිතය අවසන් වුණොත් ඒ කියන්නේ තමන්ගේ දරුවා දොස්තර කෙනෙක් වෙනවා ඉංජිනේරුවෙක් වෙනවා ඒ වෘත්තියේ යෙදී ඉඳලා මැරිලා යනවා. නමුත් ඊට වඩා ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්නේ නැත්තම් ඒ ලෞකික දියුණුව මෙලවට පමණක් සීමා වෙන දියුණුවක් වෙනවා. සමහර වෙලාවට ඒ දරුවා මැරිලා මිය පරලොව ගිහිල්ලා තමන් රැස් කරගත්ත කර්ම ශක්තිය අනුව අකුසල කර්මයක් නම් මරණාසන්න චිත්ත වීදියට අරමුණු වුණේ නිරයේ තිරිසන් අපාය ප්‍රේත ලෝකේ වෙනත් අභව්‍ය ස්ථානයක උපදින්න පුළුවන්. ඉතින් මව්පිය බලන්නට ඕන මගේ දරුවා දොස්තර කෙනෙක් වෙලා ඊට පස්සේ මැරිලා ගිහින් නිරයේ දුක් විඳිනවා දකින්නටද මම කැමති. නැත්තම් මගේ දියණිය ඉංජිනේරුවරියක් වෙලා මැරිලා ගිහිල්ලා බල්ලෙක් බලල්ලෙක් වෙලා තිරිසන් අපාය දුක් විඳිනවා දකින්නටද මම කැමති. එහෙමත් නැත්තම් මගේ දරුවා මැරිලා ගිහිල්ලා හොඳ රැකියාවක් කරලා නීතිඥයෙක් හැටියට වෙනත් උසස් වෘත්තිකයෙක් හැටියට රැකියාවක් කරලා හොඳට ධනේ දේපල තියාගෙන ඉඳලා මැරිලා ගිහිල්ලා ප්‍රේතයෙක් වෙලා යක්ෂයෙක් වෙලා දුක් විඳිනවා දකින්නටද කැමති කියන සිතිවිල්ල ඇති කර ගන්න ඕන. මොකද ගොඩක් දෙමාපියෝ තමන්ගේ දරුවාගේ මේ ජීවිතයේ දියුණුව ගැන පමණයි හිතන්නේ. පරලොව ගැන හිතන්නේ නැහැ. ඒකට හේතුව මොකද? ඒ වගේ මව්පියෝ ධර්මයේ ගැන තිබෙන අඩු දැනුම නිසා මේ ජීවිතය ගැන පමණයි හිතන්නේ. දරුවන්ගේ ඉදිරි ජීවිතය ගැන හිතන්නේ නැහැ. ඉතින් අන්න එතකොට ඒ අය ඒ දෙමව්පියෝ දරුවන්ගේ භෞතික දියුණුව ලෞකික දියුණුව ගැන පමණක් හිතනවා. එතනින් එහා ඉදිරිය ගැන දකින්නේ නැහැ හිතන්නේ නැහැ. ඉතින් අන්න ඒක නිසා සැදැහැති මව්පියෝ දරුවෙක් ගැන ප්‍රාර්ථනාවක් ඇති කර ගන්නවා නම් ඇති කර ගත යුත්තේ මගේ පුතා පැවිදි වෙන්න කැමති නම් පැවිදි වුණාවේ පැවිදි වෙලා මගේ පුතා ශරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ වගේ වෙන්න වෙනවා දකින්න තියෙනවා නම් කොච්චර හොඳද. මේ ශාසනයේහි පැවිදි ශ්‍රාවකීන් වහන්සේලාට තුලාව වෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ නිසා මගේ පුතා පැවිදි වෙලා ශරියුත් මහරහතන් වහන්සේ වගේ මුගලන් මහරහතන් වහන්සේ වගේ ඉතාම ගුණවත් සංඝපීඨුන් වහන්සේ නමක් වේවා මගේ පුතාටත් මේ සංසාරික දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගත හැකිනම් ඒක උදාර ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවක්. ඒ වගේ ප්‍රාර්ථනාවක් ඇති කර ගන්න පුළුවන් මව්පියෝ අඩුයි. මොකද ඒකට හේතුව මව්පියන්ගේ සිත්වල දරුවන් ගැන තද බැඳීමක් තියෙනවානේ. භාග්‍යතුන් වහන්සේ වදාලා මව්පියන් තුළ දරුවන් ගැන තියෙන ස්නේහය සිවිය සම්මස්නහර ඇට විදගෙන ගිහිල්ලා ඇට මිදුළුවල තැම්පත් වෙලා තියෙන එකක් කියලා. ඉතින් ඒකෙන් පේනවා දරුවන් ගැන කොච්චර ආදරයක් බැඳීමක් මව්පියන්ගේ සිත් තුළ තියෙනවාද කියලා. ඉතින් ඒක නිසා සමහර මව්පියෝ කැමති තමන්ගේ පුතා සැරියුත් මහරහතන් වහන්සේ වගේ වෙනවා දකින්න, මොගලන් මහරහතන් වහන්සේ වගේ වෙනවා දකින්න කැමති. ඒ වුණාට තමන්ගෙන් ඈත් වෙලා ගිහිල්ලා පැවිදි වෙනවට කැමති නැහැ. ඉතින් ඒක නිසා සමහර මව්පියෝ තමන්ගේ දරුවෝ පැවිදි වෙන්න අවසර ඉල්ලුවත් ඒකට බාධා කරනවා, ඒකට ඉඩ දෙන්නේ නැහැ. නමුත් සමහර වෙලාවට ඒ අයටම පස්සේ ඒකේ දෝෂය පේනවා. මම දන්න එක තරුණයෙක් හිටියා. ඒ තරුණයා පැවිදි වෙන්න ආසාවෙන් කැමැත්තෙන් හිටියා. නමුත් ඒ තැනත්තගේ මව් ඒකට කැමැත්තක් දැක්වේ නැහැ. පියා ජීවතුන් අතර හිටියේ නැහැ. මව් කැමති වුණේ තමන්ගේ පුතා පැවිදි වෙනවට. ඒක නිසා ඒ ගැන මේ තරුණයා ටිකක් කනස්සල්ලෙන් හිටියේ. ඒ මව් මේ දරුවාට තමන්ගේ පුතාට විවාහ යෝජනාවක් ගෙනාවා තරුණියක් පිළිබඳ. ඉතින් දැන් මහණ වෙන්න අවසර නොදුන්නට මේ තරුණයාටත් ඕනේ වුණා තමන්ගේ මව්ට රිද්දවන්න. ඒක නිසා මව් කැමති නැති තැනකින් මේ තරුණයා විවාහයක් කරගත්තා. ඕනේ වුණේ අම්මට රිද්දවන්න මහණ වෙන්න අවසර නොදුන්නට. ඉතින් මේ තරුණයා කල්පනා කළා විවාහ වෙලා ටික කාලයක් ගිහිල්ලා භාර්යාවත් අතහැරලා ගිහිල්ලා මහණ වෙනවා කියලා. එහෙම හිතාගෙන තමයි මෙයා විවාහ වුණේ. විවාහ වෙලා මොකද කළේ? බොරුවට තමන්ගේ අර භාර්යාවත් එක්ක සණ්ඩු දබර වෙනවා. ඒ ප්‍රශ්නේ ඇති කරගෙන දාලා යන්නයි එහෙම කළේ. ඉතින් නිකරුණේ මෙයා රණ්ඩු සරුවල් ඇති කර ගන්නවා, සන් රණ්ඩු සරුවල් ඇති කරගෙන ඒව සාමදාන කරන්න කියලා මව්වයි අනිත් ඥාතීන් වයි ගෙන්නනවා. ඉතින් බැලුවාම ඇති ප්‍රශ්නයක් නැහැ. පස්සේ මාත් එක මේ සිද්ධිය කිව්වා. මම ඇහුවා ඒ භාර්යාව එහෙම මේ නොගැලපෙන කෙනෙක්ද, නොසුදුසු කෙනෙක්ද, කරදර කෙනෙක්ද? කිව්වා නෑ, එහෙමත් නෑ, එයාගෙන් ප්‍රශ්නයක් නෑ. මම හිතාමතාමයි මේක කළේ, ප්‍රශ්න ඇති කළා, මව්පිය මව්ව අසහනයටපත් කරලා දමල ගහලා යන අදහසින් කියලා. හැබැයි ඒකෙන් උනේ මොකද, ඒ මව් පුතු හැමෝම අපහසුවටපත් වෙන සිද්ධියක් වුණා. ඒ මොකද්ද, මෙයා මෙහෙම සන්ඩුදබර වෙමින් ඉන්නකොට මොකද උනේ, මේ තරුණයාගේ අර තරුණ බිරිඳට දරු ගැබක් පිහිටියා. මේ ඉපදිච්ච දරුවා බලනකොට අංග විකල දරුවේ. ඒ දරුවාට ඔලු උස්සන්න බෑ. කොන්දෙන් පල්ලෙහා පණ නැහැ. ඉතින් දැන් ඕන මහාන වෙන කතන්දරේ පැත්තක. දැන් ඊට පස්සේ අර ළමයා කරපින්නාගෙන යනවා වෛද්‍යවරු ළඟට මේ දරුවව සුවපත් කරගන්න පුළුවන්ද කියලා බලන්න. අන්න එතකොට තමයි අර අම්මටත් ටිකක් ඇස් ඇරුණේ. ඊට පස්සේ ඒ අම්මා කනගාටු වෙන්න පටන් ගත්තා. අනේ මං පුතාට මහාන වෙන්න අවසර දුන්නා නම් හොඳයි මීට වඩා කියලා. ඇයි දැන් මුණුපුරා ඇවිල්ලා අබගාත දරුවෙක්නේ. මොන කරන්නේද? ඉතින් දැන් ජීවිත කාලයේම අර මව්පියන්ට සිද්ධ වෙනවා අර දරුවව බලා ගන්න දැන් දාලා යන්නේ අය මහන වෙන්නේ අය නේද? ආන්නේ වගේ ඉතින් බලන්න. අර අම්මා ඒ ගැන හිතුවෙත් නෑ දුර දිග. ඊට පස්සේ අර ඒ මවගේ පුත්‍රයා පැවිදි වෙන්න අදහසින් හිටපු ඒ තරුණයාත් දුර දිග හිතුවේ නෑ. තමන්ගේ ඒ තරුණ භාර්යාව හිතාමතාම පීඩාවට පත් කළා, අසහනයට පත් කළා. ඉතින් ඒ තරුණ මව පීඩාවෙන් ඉන්න වෙලාවකනේ අර දරු ගැබත් පිහිටියේ. ඒකෙහිඳ මොකද උනේ, ඒ කර්මයටම හරියන දරුවෙක් කුස පිළිඳ පිළිසිඳ ගත්තා. ඉතින් ඒක නිසා හැමෝම දැන් දුකටපත් වෙලා ඉන්නවා. කනගාටුවටපත් වෙලා ඉන්නවා. අසහනයටපත් වෙලා ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ සිද්ධි වෙනොත් අපට රටේ ලෝකෙ දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. ඉතින් සමහර මව්පියවරු තමන්ගේ දූපුතුන්ගේ ඒ පැවිදි ජීවිතයට ආශිර්වාද කරලා ඒ අයට අවසර දෙනවා පැවිදි වෙන්න. සැරියුත් මහරහතන් වහන්සේ ගත්තහම සැරියුත් මහරහතන් වහන්සේගේ මෑණියනොත් මුලදි සැරියුත් මහරහතන් වහන්සේ පැවිදි වීම ගැන සතුටුුනේ නැහැ. මුල් කාලේ බුදුරජාණන් වහන්සේ දරුවෙක් පැවිදි වෙනකොට මව්පියන්ගේ අවසරය ලබා ගැනීම ගැන අනුමැතියක් තිබුණ නැහැනේ. ඒ කියන්නේ එහෙම මව්පියන්ගේ අවසරය ලබාගෙන පැවිදි විය යුතුයි කියන පැනවීමක් කරලා තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා සැරියුත් මහරහතන් වහන්සේ පැවිදි වෙනකොට මව්පියන්ගේ අවසරයක් නැතිවම පැවිදි වුණා. පැවිදි වෙලා මාර්ගඵල ලබාගෙන අරහත් ඵලයේ ලැබුවයින් පස්සේ තමන් වහන්සේගේ අවශේෂ සහෝදර සහෝදරියන්ටත් පැවිදි වීමේ අවස්ථාව සඳහා සාරිපුත්ත මහරහතන් වහන්සේ දොරටුව විවර කරලා තිබ්බා. මොකද එතුමන් වහන්සේ දන්නවා පැවිද්දේ වටිනාකම, සංසාරික දුකින් මිදීමේ උතුම් බව. ඉතින් ඒක නිසා සැරියුත් මහරහතන් වහන්සේගේ සහෝදර සහෝදරියන් සියලුම දෙනාට සැරියුත් මහරහතන් වහන්සේගේ උපකාරය අනුග්‍රහය ලැබ මේ ශාසනයේ උතුම් පැවිද්ද ලබා ගන්න පුළුවන් වුණා. පැවිද්ද පමණක් නෙමෙයි මාර්ගඵල නිවන් සුවත් සාක්ෂාත් කරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සියලුම සහෝදර සහෝදරියන් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේට හිටියා සහෝදර මහරහතන් වහන්සේලා කීප නමක්. උපසේන මහරහතන් වහන්සේ, චුන්ද මහරහතන් වහන්සේ, ඒ වගේම රේවත මහරහතන් වහන්සේ කියලා තමන් වහන්සේට බාල සහෝදර තුන්දෙනා වහන්සේම මහරහතන් වහන්සේලා බවට පත් වුණා. ඒ වගේම සහෝදරියෝ තිදෙනෙක් හිටියා චාලා, උපචාලා, සිසු උපචාලා කියලා. ඒ තිදෙනාම භික්ෂුණීන් වහන්සේලාගෙන් පැවිදි උපසම්පදාව ලබාගෙන මගඵල නිවන්සුව ලබා ගත්තා මහරහත් මෙහෙණින් වහන්සේලා වාසී. ඉතින් දැන් මෙන්න මේ විදිහට සැරියුත් මහරහතන් වහන්සේගේ මෑණියන් රහතන් වහන්සේලා හත් නමකගේ දයාබර මෑණියන් වහන්සේ වුණාට තමන්ගේ ජීවිත අවසාන කාලයේ වෙනකන් තුනුරුවන් සරණ ගිහිල්ලා ධර්මය අවබෝධ කරගත්තේ නැහැ. එතුමිය බ්‍රාහ්මණ දෘෂ්ටියේම හිටියා. මහා බ්‍රහ්මයා පිළි අරගෙන මහා බ්‍රහ්මයාට වැඳුම් පිදුම් කරමින් තමයි හිටියේ. මෙතුමියගේ ජීවිතයේ අවසාන කාලයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේ හැදුව වැඩුව මේ මෑණියන්ට කිරිමිල ගෙවීම සඳහා කියලා තමන් වහන්සේ උපන් ගමට උපන් නිවසට වැඩම කරලා මෑණියන් වහන්සේට ධර්ම දේශනා කරලා සම්‍යක් දෘෂ්ටියේ පිහිටුවලයි පින්වම් පාවදාලේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වම් පාන් ඉස්සෙල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අවසාන කාල පරිච්ඡේදයේදී සෝවාන් ඵලයට පත්වෙච්ච මේ මෑණියන් සතුටු කඳුළු වගුරුවමි සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් විමසා සිටියා, මාගේ පුත්‍රයන් වහන්සේ මේ වගේ උත්තම ධර්මයක් මට ලබා දෙන්න මෙච්චර කාලයක් ගත කළේ මන්ද වගේ අදහසකින් එතුමිය තමන්ගේ සතුට ප්‍රකාශ කර හිටියා. එතකොට බලන්න එතුමියට ඒ අවස්ථාවේදී කොතරම් ප්‍රීතියක් ඇති වෙන්නේ නැද්ද? මහරහතන් වහන්සේලා හත් නමකගේ උදාර මෑණියන් වීමේ භාග්‍ය ගැන සිහි කරනකොට. ඒ වගේම ප්‍රජාපති ගෝතමී තෙරණින් වහන්සේට, මාතෘ දිව්‍ය රාජයාණන්ට බුද්ධ මාතාවක වීමේ සතුට කොපමණ දැයි කියලා වචනෙන් කියානිමක් නැහැ. ඉතින් අන්න ඒ විදිහට බලනකොට පින්වතුනි, තමන්ගේ දරුවෙක් පැවිදි වෙන්න කැමති නම් ඒ දරුවාට පැවිදි වෙන්න අනුමැතිය අවශ්‍යය ලබා දීලා ඒ දරුවා මහරහතන් වහන්සේ නමක් වෙනවා දකින්ද බලාපොරොත්තු වෙනවා නම් ඒක තමයි මව්පිය දෙපළකට ඇති කරගත හැකි සාසනික වශයෙන් උදාරතම ප්‍රාර්ථනාව. තමන්ට ඉන්නේ දියණියක් නම් ඒ මව්පියවරුට ප්‍රාර්ථනා කරන්න පුළුවන්, කැමති වෙන්න පුළුවන්. මගේ දියණිය පැවිදි වෙන්න කැමති නම් එසේ පැවිදි වෙලා කේමා උපලවන්නා මහරහත් මෙහෙණින් වහන්සේලා වාගේ වෙනවා නම් කොපමණ හොඳද? එතුමියන් වහන්සේලා තමයි මේ ශාසනයේහි භික්ෂුණීන් වහන්සේලාට ආදර්ශයේ තුලාව. ඉතින් ඒ නිසා මාගේ දියණියත් ඒ වගේ උත්තමාවියක් වෙනවා නම් කොච්චර හොඳද කියලා අන්නේ මව්පියන්ට තමන්ගේ දියණියටත් පැවිදි වෙන්න අවස්ථාව සලසා දෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ආශිර්වාද කරන්න පුළුවන්, සෙත් පතන්න පුළුවන්. තියන්න ඒ විදිහට තමන්ගේ දරුවෙක් පැවිදි වෙනවා නම් ඒ මව්පියන්ට ඒ තුලින් විශාල ධර්ම ප්‍රීතියක් ලබන්න පුළුවන්, සැනසීමක් ලබන්න පුළුවන්. හැබැයි අද කාලයේ හැටියට දරුවෙක් පැවිදි කරනකොට මව්පියෝ සිටිය යුතු කාරණාත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හත්හැවිරිදි රාහුල කුමාරයන් වහන්සේ පැවිදි වෙනකොට රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ වුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. අවශේෂ ආචාර්යයන් වහන්සේලා බවට පත් වුණේ මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒ වගේ ඊටාම ගුණවත් මහරහතන් වහන්සේලාගේ පාසෙවැනේ හැදුණු වැඩුණු රාහුල සාමණේරයන් වහන්සේ මේ බුද්ධ ශාසනයෙහි ඊටාම සුවච භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ පවා ලැබුවා. ඒ නිසාම අවුරුදු 20 වෙනකොට උපසම්පදා වෙලා මහරහත් බවට පත්වෙන්නත් රාහුල ස්වාමින් වහන්සේට පුළුවන්කම ලැබුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ උදාරතර ගුරුවරුන්ගේ ඇසුර ලැබීම නිසා. නමුත් අද කාලයේ වෙනකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ශාසනයේ ඒතිබිච්ච බැබලීම අඩු වෙලා ගිහින් තියෙනවා. ඒක නිසා කුලදරුවෙක් පැවිදි කරන මව්පියෝ ඒ කුලදරුවාව පැවිදි කරනකොට ඒ කුලදරුවාගේ ජීවිතය ගුණවත් ජීවිතයක් බවට පත්වීම සඳහා සොදුසු වාතාවරණය සොයා බලාම පැවිදි කරවීම ඉතාම වටිනවා. මොකද ඒකට හේතුව අද පැවිදි සමාජය තුළ සැරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ වාගේ මහරහතන් වහන්සේලා සොයා ගන්න ලැබෙන්නේ නැහෙනි. අද රහතන් වහන්සේ නමක් ඉන්නවද කියලා අහුවාම මේ අසුවල් උතුමන් වහන්සේ රහතන් වහන්සේ කියලා අපිට ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් තත්වයක් තියෙනවද? එහෙම කියන්න අමාරුයි නේ. ඉතින් ඒක නිසා එබඳු පැවිදි සමාජයක දරුවෙක් පැවිදි කරනකොට ඒ දරුවාගේ අනාගතය ගැන ඒ මව්පිය හොඳට හිතන්න ඕන. මොකද ඒකට හේතුව මේ පැවිද්ද කියලා කියන්නේ නිවනටයි නිරයටයි දෙපැත්තටම ළඟ ජීවිතයක්. තේරෙනවාද? ඇයි මේ පැවිද්ද නිරේටයි නිවනටයි දෙකටම ළඟ? පැවිද්ද හොඳින් ගත කළොත් නිවනට ළඟයි. පැවිද්ද වරදවා ගත්තොත් නිරේට ළඟයි. ඉතින් ඒක නිසා තමන්ගේ දරුවෙක් ශාසනයට පූජා කළා පැවිදි කරවන්න පුළුවන්. හැබැයි ඒ දරුවා නොතේරුම් කාලේ පැවිදි වෙලා සුදුසු ආශ්‍රයක් නැතුව, හොඳ ගුරු ඇසුරක් නැතුව ඒ දරුවා තරුණ වයසට යනකොට නොමග ගිය භික්ෂුවක් වුණොත්, ගුණවත් භාවයෙන් පිරිහුණු භික්ෂුවක් වුණොත් ඒ දරුවා කොහාටද ළඟ? නිවනටද නිරේටද? නිරේට ළඟයි. ඉතින් අන්නේ ඒක නිසා දරුවන් ශාසනයට පූජා කරන මව්පියවරු ඒ ගැන ටිකක් හිතලම තමයි දරුවන්ව ශාසනයට පූජා කළ යුත්තේ කියලා මට හිතෙනවා. ඉතින් එහෙම කියන්නේ හැම පැත්තක් ගැනම හිතලයි. මොකද ඒකට හේතුව අපට මේ පැවිදි සමාජය තුළ අවශ්‍ය සිල්වත්, ගුණවත්, ධර්මදර, විනයදර, බහුශෘත, ධර්මානුධර්ම ප්‍රතිපන්න භික්ෂුන් වහන්සේලා පිරිසක්, එබඳු ගුණවතුන් වහන්සේලා බහුල වන තරමට තමයි මේ ශාසනය බබලන්නේ. දානේට නැත්තම් වෙනත් පින්කමකට පිරිසක් හිටින්න ඕන කියලා හිතාගෙන අපි නොතේරෙන දරුවෝ 10-15ක් නැත්තම් 20-30ක් සමහරලාට ඊටත් වඩා 50-60 එකපාර එකතු කරලා මහාන කරන වෙලාවල් තියෙනවනේ නේ. අනේ ඉතින් සමහර වෙලාවට බැලුවා මේ දරුවන්ට වයස හැවුවොත් අවුරුදු 7යි කියනවා, 8යි කියනවා, 9යි කියනවා, නැත්තම් 10යි 11යි කියනවා. ඉතින් මේ දරුවන්ට සසර දුකක් ගැන තේරුමක් තියෙනවද? තේරුමක් නැහැ. නිසි ගුරු ඇසුරක් ලැබුන් නැත්තම් ගුණවත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන අවබෝධයක් තියෙනවද? හොඳ ගුරුවරයෙක් ළඟ හැදුනේ වැඩුනේ නැත්තම් මව්පියන්ගෙන් ලැබෙන විදිහේ රැකවරණයක් ලැබෙනවද? ඒ ලැබෙන්නේ නැහැ. අන්න ඒක නිසා සමහල්ලාවට කියන්නත් කනගාටුයි. අපට දකින්න ලැබෙනවා අද කාලේ සමහර පොඩි හාමුදුරුවරුන්ට නිසි ගුරු ඇසුරක් නැහැ. හරි රැකවරණයක් නැහැ. නිසි දහම් අධ්‍යාපනයක් නැහැ. ඉතින් අන්න ඒක නිසා නිසි ගුරු ඇසුරක්, හොඳ ගුරු ඇසුරක් නැතුව, නිසි රැකවරණයක් නැතුව, හොඳ දහම් අධ්‍යාපනයක් නැතුව, නිසි පුහුණුවක් නැතුව හැදෙන මේ පොඩි සාමනීරයා තරුණ වයසට පත් වෙනකොට කොයි වගේ ජීවිතයකටද හැරෙන්නේ? කොහොම ජීවිතයකටද හැරෙන්නේ? ගුණයෙන් පිරිහුණු ජීවිතයකට. ඉතින් ඒක නිසා සමහර වෙලාවට අපිට ඇතැම් විහාරස්ථානවලට ගිහාම දකින්න ලැබෙනවා ලාබාල වයසේ ඉන්න සාමනීරවරු ගුරු හාමුදුරුවෝ ළඟ නැහැ. සමහර විට පිරිවෙනේ උගන්වන්න ගිහිල්ලා වෙනත් පින්කමකට ගිහිල්ලා මේගොල්ලොන්ට ළඟ ඉන්න ගුරුවරයා කවුද? කවුද ළඟ ඉන්න ගුරුවරයා? ඔව්, පන්සලේ තියෙන රූපවාහිනී යන්ත්‍රය. ඉතින් පන්සලේ තියෙන රූපවාහිනී යන්ත්‍රයේ දිහා බලාගෙන ඉන්නවා මේ පොඩි හාමුදුරුවෝ. ඉතින් ඒ වෑ තියෙන නැටුම්, ගැයුම්, වැයුම්, නාට්‍ය, දර්ශන ඕවා දකිනවා. ඊට පස්සේ මොකද කරන්නේ මේ පොඩි හාමුදුරුවෝ? නොතේරුම් කමට ඒවා කරන්න අත්හදා බලන්න යනවා. සමහර වෙලාවට ඇතැම් විහාරස්ථානවලට, පරිවේන ස්ථාන වලට ගිහාම පොඩි හාමුදුරුවන්ගේ සෙල්ලම් පිට්ටනියක් පන්සල් මිදුල ක්‍රිකට් ගහනවා, බෝල ගහනවා. ඉතින් සමහර ලාවට කියන ඉතින් මේ පොඩි අයනේ. ඉතින් ඒකින්ද ඉතින් ඒ ළමා වයසේ සෙල්ලම් කරන්න එපායි කියලා නේද? ඉතින් ඒ ගාය පොඩි අය නම් ළමා වයසේ එයාට තේරෙන්නේ නැත්තම් ඒ දරුවෝ ශාසනයට පූජා කරන මව්පියෙකුට වග කියන්න ඕන. ඇයි නොතේරුම් කමින් ඒ දරුවන්ව එහෙම අයාලේ හැදෙන්න අරින්නේ? ඒකෙන් වෙන්නේ මොකද? තරුණ වයසට පත් වෙනකොට ගුණවත්කමින් පිරිහුණු තරුණ භික්ෂු පිරිසක් හැදිලා ඒ ඇත් වැඩි කාලයක් ශාසනයේ රැඳී ඉන්නේ. විශ්වවිද්‍යාල ගිහිවලට ගිහිල්ලා බොහෝ තරුණ භික්ෂුන් වහන්සේලා සිවුරෙන් අයින් වෙලා යනවා. ඉතින් අද සමාජයේ තත්ත්වය ගැන කතා වෙනවා. මම දන්නවා මෑතක පත් වෙච්ච මහානායක ස්වාමින් වහන්සේ නමක්. ඒ ස්වාමින් වහන්සේ මේ ඊපෙරේද ප්‍රකාශයක් කරලා තිබුණා. උපවිදි වෙන්න දැන් තියනවානේ, උපවිදි වෙච්චාම උපවිදි වීමේ සහතිකයක් අත්සන් කර ගන්න තියෙනවා, හැඳුනුම්පත මාරු කර ගන්න. ඉතින් මේ මහානායක ස්වාමින් වහන්සේ පත් වෙලා මං හිතන්නේ මාස 2ක් විතර වගේ. ඒ ස්වාමින් වහන්සේ ඊළඟට උපවැදි සහතික ආශාං කරගන්න ගිය කෙනාට කියලා දෙනවා මේ ආවේ 89 වෙනියා කිව්වා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලාට මොකද වෙන්නේ කියලා උන්වහන්සේම සංවේගයට පත් වෙලා තියෙනවා. හරි. ඉතින් මේ தත්වයට අර නොදරුවන් ශාසනයට පූජා කරන මව්පියොත් වග කියන්න ඕන කියන එකයි මගේත් අදහස. ඉතින් ඒකෙදි මට කාරණාවක් මතක් කරන්න පුළුවන්. මටත් පාසල් යන කාලේ පැවිදි වෙන්න අදහසක් ඇති වුණා. ඉතින් අපේ මව්පියන්ට මතක් කළාම අපේ පියාණන් වහන්සේ දැනුන් තේරුම් ඇති වයසට පත් වෙනකන් පැවිදි වෙන්න නිසි අවසරය ලබා දුන්නේ නැහැ. ඉතින් ඒ කාලේ මටත් හිතුණා ඇයි මේ ගාය මහන වෙන්න හරස් වෙන්නේ? මොකද බාධා කරන්නේ? නමුත් අවුරුදු 18ක් 19ක් වාගේ නිසි ලෝකයේ ගැන රට සමාජයේ ගැන දැනුම් තේරුම් ඇති වයසට පත් වුණායින් පස්සේ අපේ පියාණන් වහන්සේ මාව නිදහස් කළා. ඉතින් තමන්ගේ අදහස පැවිදි වෙන්න නම් ඒක ඉතින් දරුවෙක් යහපත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට ඉතින් බාධා කරන්න බෑ. ඉතින් කැමැති දෙයක් කරගන්න තමන්ගේ තීරණය ගන්න කියලා මට මාව නිදහස් කළා. ඉතින් ඊට පස්සේ පැවිදි වුණාම තමයි මට ඒකේ වටිනකම තේරුණේ. මං කල්පනා කළා මගේ පියාණන් වහන්සේ මට අර නොතේරුම් කාලේ මහාන වෙන්න නොදී දැනුන් තේරුම් ඇති කාලේ මහාන වෙන්න අවසර දීමේ මට කොච්චර යහපතක්ද කළේ කියලා. සමහරවිට නොතේරුම් යන කාලේ පැවිදි වුණා නම් එහෙම අද මේ පැවිදි සමාජයේ තියෙන ඒ බුද්ධ කාලයේ තිබිච්ච පැවිදි සමාජයේ නෙමෙයිනේ. ඉතින් තියෙන යම් යම් විෂමතා දැක්කහම සමහරාලාවට කලකිරিলা නැවත ගිහි බවට පත් වෙන්න ඉඩ තිබුණා. දැනුන් තේරුම් ඇති කාලේ පැවිදි වෙච්ච නිසා ජීවිතේ කොපමණ යම් යම් ගැටලු හෝ ඇලැය පිළිවෝ වෙනස්කම් ඇති වුණත් ගහක් ගලක් යට හරි ඉඳගෙන පැවිද්ද ආරක්ෂා කරගෙන පැවිදි ජීවිතයේ ගුණධම් පුරා ගන්න අපට ශක්තිය ලැබුණා. ඉතින් ඇත්තට මේ ඒ නිසා මේ අවස්ථාවේ මම අපේ පියාණන් වහන්සේටත් ඒ වෙනුවෙන් කෘතඥතාව පළ කරන්නට ඕන. නොතේරුම් කාලේ පැවිදි වෙන්න නොදී දැනුන් තේරුම් ඇති කාලේ පැවිදි වෙන්න අවසරය ලබා දීලා මේ උතුම් පැවිදි ජීවිතයට පත් වෙන්න ආශිර්වාද කළාට ඒ කුසලයේ මගේ පියාණන් වහන්සේට නිවණින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අන්න ඒ වගේ මම මේ කාරණේ මතක් කළිය අපි මේ අදිශපුතුණුවන්ගේ දෙමව්පියන් වහන්සේලා කැමති වෙනවා නම් තමන්ගේ පුත්‍ර රත්නේ සාසනික පැවිදි ජීවිතයක් ගත කරනවා දකින්ද මගේ පුතණුව සැරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් අගතම්පත් උදාරතර මහරහතන් වහන්සේ නමකට බවට පත් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කර ගන්න පුළුවන්. එතකොට ඒ මව්පිය දෙපළ ජීවිතයේ අවසාන මොහොතට පැමිණිච්චාම සතුටු කඳුළු හෙළමි. තමන් කරගත් කුසලයේ ගැන සිහි කරන්න පුළුවන් මගේ පුත්‍ර රත්නිය ආද මහරහතන් වහන්සේ නමක් මම මහරහතන් වහන්සේ නමකගේ මෑණියන් පියාණන් කියලා ඒ දෙපළට ඉතාම සන්තෝෂයක් ලබන්න පුළුවන්. තමන්ගේ පුත්‍රයා පැවිදි නොවි ගිහි ජීවිතයක් ගත කරන යහපත් සත්පුරුෂයෙක් වෙනවා දකින්න කැමති නම් ඒ මව්පිය දෙපළ තමන්ගේ පුතුණුවන් වෙනුවෙන් ප්‍රාර්ථනා කළ යුත්තේ මගේ පුතුණුවන් මේ අදිශ පුතුණුවන් මේ ශාසනයේහි උපාසකවරුන්ට අගතන්පත් චිත්ත ගහපතිතුමා වගේ උපාසක රත්නයක් වේවා කියන පැතුමයි. චිත්ත ගහපතිතුමා කියලා කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක උපාසකවරුන් අතර අනාගාමී ඵලයට පත් වූ තාම සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කරපු උපාසක රුවණක්. ඉතින් ඒ වගේ තත්වයකට මේ පුතණුවන් පත් වුණොත් ඒ මව්පියන්ට ඒත් සතුටු වෙන්න පුළුවන්. මොකද මගේ පුතා කොයි විදිහේ රැකියාවක් කළත් කොයි විදිහේ ජීවිකාවක් කළත් සමහරවිට සුළු රැකියාවක් වෙන්න පුළුවන්. ඒ වුණත් කමක් නැහැ. මගේ පුත්‍රයාණන් මාර්ගඵල නිවන්සුව අත්පත් කරගත් බුදුරජාණන් වහන්සේගේ උපාසක රුවණක්. මගේ පුතා කවදාවත් සතර අපායේ යන කෙනෙක් නෙමෙයි. නිරේ යන කෙනෙක් නෙමෙයි. තිරිසන් අපායේ යන කෙනෙක් නෙමෙයි. ප්‍රේත ලෝකේ යන කෙනෙක් නෙමෙයි. මගේ පුතා සුගතියකටම ගිහිල්ලා නොබෝ භාවයකදී උතුම් නිවනින් සැනසී පින්වම් පාන කෙනෙක් කියලා ඒ මව්පිය දෙපළට සතුටු වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා අදිශ පුතණුවන්ගේ ජන්මදිනයේ සමරනාද දවසේ ඒ මව්පිය දෙපළ ඇති කරගත යුතු යන්නේ ප්‍රාර්ථනාවයි. මගේ පුත්‍ර රත්නය පැවිදි වෙනවා නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ සාරි මුගලන් මහරහතන් වහන්සේ වගේ ගුණවත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වේවා. එහෙමත් නැත්නම් උපාසකව ගිහි ජීවිතයක් ගත කරනවා නම් චිත්තගහපතිතුමා වගේ උපාසක රත්නයක් බවට පත් වෙලා සෝවාන් ආදී මගපල පිළිවෙලින් නිවණින් සැනසෙන උදාරතර පුත්‍රවණක් වේවා කියන පැතුම ඇති කර ගන්න පුළුවන්. ඉතින් දියණියන් සිටන මව්වරුන්ට ඒ දියණිය ගිහි ජීවිතයක් ගත කරනු කැමති නම් ඒ දියණිය වෙනුවෙන් ප්‍රාර්ථනා කළ යුත්තේ මගේ දියණිය දොස්තර නෝ කෙනෙක් නොවුනට කමක් නැහැ, ඉංජිනේරුවෙක් නොවුනට කමක් නැහැ, සුළු රැකියාවක් කරන කෙනෙක් වුණාට කමක් නැහැ, කිසිම රැකියාවක් නැති ගෘහණියක් වුණත් කමක් නැහැ, කුජ්ජුත්තරා නන්ද උපාසිකාව නන්ද මාතා මහෝපාසිකාවගේ උපාසිකා රත්නයක් වෙනවා නම් කොච්චර හොඳද. ඒ උපාසිකාවරුත් පින්වතුනි බොහොම සිල්වත් ජීවිත ගත කරපු අනාගාමි උපාසක උපාසිකාව නන්ද මාතා උපාසිකාවත් කුජ්ජුත්තරා උපාසිකාවත් එහෙමයි. කුජ්ජුත්තරා උපාසිකාව තමන් අහපු ධර්මය සාමාවතී දේවිය ඇතුළු දෙවිවරුන්ට දේශනා කරලා නැත්තම් ප්‍රකාශ කරලා ඒ සාමාවතී දේවිය ඇතුළු දෙවිවරුන්ටත් මගඵල නිවන් සුව ලබා ගන්නට උපකාරී වුණානේ. ඉතින් අන්න ඒ වගේ උපාසිකා රත්නයක් වෙනවා නම් මගේ දියණිය මට කොපමණ වාසනාවක්ද සැනසීමක්ද කියන ප්‍රාර්ථනාවයි ඇති කරගත යුත්තේ. ඉතින් අන්න ඒ ප්‍රාර්ථනාව ඇතුව දැන් මේ මව්පිය දෙපළ අවශේෂ ඥාතිවරුන් තමන්ගේ පුත්‍රවනට ආශිර්වාද පිණිස අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරාගෙන වටිනා කුසල ස්කන්ධයක් රැස් කර ගන්නට යෙදුනා. ඒත් එක්කම අපි තව පැත්තක් කල්පනා කරන්නට ඕන. මව්පියවරුන් හැටියට දරුවෝ ගැන හිතනවා නම් මාරදීව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙසේ ප්‍රකාශ කළා. නන්දති පුත්තේහි නන් පුත්ති මා ගෝමිකෝ තතේව ගෝහි නන්දති උපදීහි නරස්ස නන්දනා යනාදී වශයෙන් එයින් ප්‍රකාශ කළේ නන්දති පුත්තේහි පුත්තිමා පුතුන් ඇති මව්පියෝ පුතුන් නිසා සතුටු වෙනවා. ගෝමිකෝ තතේව ගෝහි නන්දති හරක් ඉන්න අය හරක් නිසා සතුටු වෙනවා. මොකද ගවපාලන ඉන්දියාවේ බොහොම හොඳට ඉස්සර තිබ්බනේ දැනුත් තියෙනවා. උපදීහි නරස්ස නන්දන කාමාදී උපදී පුද්ගලයාට සතුටු වෙන්නයි තියෙන්නේ. නහිසෝ නන්දති යෝ නිරූපදී කෙනෙකුට මේ කාම වස්තු ආදී උපදීන් නැත්නම් එයාට සතුටු වෙන්න විදිහක් නැහැ කියලා මාරදීව පුත්‍රයා ඉඳන් කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේකට පිළිතුරු දුන්නා දිවිදිවි ආදාල මේ විදිහට. සෝචති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ තතේව ගෝහි සෝචති උපදීහි නරස්ස සෝචනා නහි සෝචති යෝනි රූපදීති යනුවෙන් එයින් වදාලේ සෝචති පුත්තේහි පුත්තිමා දරුවෝ ඉන්න මව්පියෝ දරුවන් නිසා ශෝක කරනවා. හරක් ඉන්න ජනයා නැත්තම් හරක් ඉන්න ගවපල්ලෝ ගවහිමියෝ ඒ හරක් නිසා ශෝක කරනවා. නහිසෝ යම් කිසි කෙනෙකුට දරුවෝත් නැද්ද ඒ වගේම හරක බාන ආදියත් නැද්ද මේ කාම වස්තුන් නැද්ද මේ උපදී නැති කෙනා කවදාවත් ශෝක කරන්නේ නැත කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. ඉතින් දැන් මේ මව්පියවරුන්ටත් කල්පනා කරන්න පුළුවන් තමන්ගේ දරුවෙකුට ලෙඩක් ඇදුනොත් මව්පියවරුන්ට කොච්චර කනගාටුවක් ඇති වෙනවදනේ. ඒ වගේම හිතන්නකො තමන්ගේ දරුවට අනතුරක් වුණොත් ඒ මව්පිය ඇඬු කඳුලෙන් ගත කරනවා. සමහර මව්පිය ජීවතුන් අතරින් ඉඳද්දි යම් යම් හේතු නිසා ආබාධ නිසා වෙනත් අනතුරු අන්තරා නිසා දරුවෝ මිය පරලෝ යනවා. ඉතින් ඒ නිසා මේ මව්පිය කොච්චර දුක් වෙනවදනේ. ඉතින් අන්න ඒකෙදිත් අපි දැනගන්න ඕන මව්පියන් වශයෙන් කල්පනාකරන්ද මේ දරුවෝ හේතුඵල වශයෙන් කර්මානුරූපව තමන්ගේ දරුවන් වශයෙන් ඉපදුනා. හැබැයි මේ අය හැමදාම අපිත් එක්ක ඉන්න අය නෙමෙයි. තම තමන්ගේ කර්මයේ පරිදි එක්කාස වුණා. තම තමන්ගේ කර්මයේ පරිදි මොකද වෙන්නේ? වෙන් වෙලා යනවා. ආන්න ඒකටත් අපි සූදානම්ව සිටින්න ඕනේ. ඉතින් එහෙම තමන්ගේ දරුවෙක් මිය පරලොව ගියාම ඒ මව්පියෝ දක්ෂ වෙන්නට ඕන ධර්මයේ සිහි කරගන්න. මගේ දරුවත් මිය පරලොව යනවා. උපදින්නේ මරණේ මිටිමලුවගෙන. මමත් ඉපදුනේ මිය යන්න සූදානමින්. ඉතින් ඒක නිසා මමත් මරණයට සූදානම් වෙන්න ඕන. මගේ දරුවා මරණයට සූදානම් වෙන්න ඕන. මම හැඬුවයි වැළපුණයි කියලා මගේ දරුවා නොමැරි ඉන්නේ නැහැ. ලෙඩ නොවි ඉන්නේ නැහැ. වයසට නොයා ඉන්නේ නැහැ. මටත් ඒ ජාති ජරා ව්‍යාධි මරණ පොදුවන්නේ යම්සේද සාධාරණ වන්නේ යම්සේද මගේ දරුවටත් ඒ ටික උරුමයි කියලා නුවණින් සලකන්න පුරුදු වෙන්න ඕන. ඉතින් අන්න ඒක නිසා දරුවන් ඉන්නවයි දේපල තියෙනවයි කියලා ඒ මත්තෙම නැහින් නැතුව ඒ මව්පියෝ තේරුම් ගන්න ඕන තමනුත් ධර්මයේ හැසිරිලා දරුවන්වත් ධර්මයේහි සමාදාන් කරවන්න. එහෙම නැත්තම් වෙන්නේ අර බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාපි අත්ත නොනති කුතෝ පුත්තා පුතෝ කුතෝ ධනං යනුවෙන් භාගිතුන් වහන්සේ ප්‍රශ්න කළා. කියන්නේ වදාලා පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති මෝඩයෝ අනේ මට ළමයි ඉන්නවා ධනේ වස්තුව තියෙනවා කියලා අර ළමයි මැත්තේම එළීගෙන ඉන්නවා. ළමයි ගැනම තමයි කොච්චරවත් කල්පනා. ඒ ළමයින් ගැන ඒ ළමයින්ගේ වැඩපළ කරනවා බණක් දහමක් අහන්න ධර්මයේ හැසිරෙන්නේ සිල් ගන්නවත් වෙලාවක් නැහැ. නැත්තම් ධනේ දේපළ වස්තුව ගැනම හිත හිතා ඒ මාත්‍රෙම නැහෙනවා ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැහැ. ඉතින් ඒක මෝඩයාගේ ලක්ෂණයක්. අත්තාපි අත්තනෝ නැති තමාට තමායේ කියලාවත් ගන්න දෙයක් නැති කල කුතෝ පුත්තා කුතෝ ධන සැබවින්ම කොහේ ඉන්න දරුවෝද කොහි තියෙන ධනයක්ද කියලා භාගිතුන් වහන්සේ ප්‍රශ්න කළා. ඉතින් දරුවෝ ඉන්න මව්පියෝ ඔන්න ඔය කාරණයක් හිතේ තියා ගන්න ඕන. මොකද ඔය හැම කාරණයක්ම දසබලධාරී ශාරවඥ රාජෝත්තමයන් වහන්සේ අපට නිවැරදිව හිතන්න කියා දීපු කාරණා. ඉතින් අපි ඒ නිසා දරුවෙක් ගැන නිවැරදි ප්‍රාර්ථනාවක් ඇති කර ගන්න නිවැරදිව හිත පිහිටුවා ගන්නවා වගේම අපි හිතන්නට ඕන මේ දරුවෝ මව්පියෝ හැටියට අපි తాවකාලිකව හමු වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒ දරුවන්ට අපට ලබා දෙන්න පුළුවන් උතුම්ම දේ මේ ශ්‍රී සද්ධර්මයේ තමයි ලබා දිය යුත්තේ. අනිත් කොච්චර කෑම බීම ඉඳුන් හිටුන් යාන වාහන දුන්නත් ඒවා මේ ජීවිතේට පමණයි. නමුත් අපට ඒ දරුවව ධර්මයේ සමාදන් කරවන්න පුළුවන් නම් ඒක තමයි උතුම්ම දේ කියලා අද මේ ජන්මදිනයේ සමරන ඒ අදිසපුතුණුවන් ගැනත් අපි ප්‍රාර්ථනා කළ යුත්තේ මේ අදිසපුතුණුවන් බුද්ධ රත්නයේ සරණ ගිය, ධර්ම රත්නයේ සරණ ගිය, සංඝ රත්නයේ සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ සැදැහැති ශ්‍රාවකයෙක් බවට පත් වේවා. ගිහි ජීවිතයක් ගත කරනවා නම් පිරිසිදුව පංචශීලය, උපෝසත සීලය ආරක්ෂා කරන කුලදේවතාවුන් වහන්සේලාට මහා සංඝ රත්නයේට ආදර ගෞරවයෙන් දන්පැන් පිරිනමන සිල්වත් දෙහැම ජීවිතයක් ගත කරන දුගී මගී යාචකාදීන්ටත් උපකාරී වෙන මව්පියන්ට හොඳින් ආදරයෙන් සලකන විශේෂයෙන් සතර සතිපට්ඨානාදී බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන පුත්‍ර රත්නයක් වේවා. පැවිදි වෙලා ගුණදම් පුරනවා නම් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පරම කොට ඇති ශාසන දායාදයන් හිමි කරගෙන මගපල නිවනින් සැනසෙන පුත්‍ර රත්නයක් වේවා කියන ප්‍රාර්ථනාව පිහිටුවා ගනිමු. ඒ වගේම ඒ දරුවාට යම්කිසි ලෙඩක් දුකක් අනතුරක් සිද්ධ වුණත් ඒ සියලු සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අපි හැමදෙනාම ජාති ජරා මරණ හිමි කරගත් අයයි. ඒ නිසා මේ ධර්මයේ පිහිට කරගෙන අපි සෑම දිනාම මව්පිය දූ දරු කොයි කවුරුත් ජාති ජරා මරණ ආදී සංසාරික දුකින් අත මිදී සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාත උතුම් නිර්වාණ සාන්තියම හිමි කරගන්නෙමු කියන අදිෂ්ඨානයත් ප්‍රාර්ථනාවත් පිහිටුවා ගනිමු. අද මේ ධර්ම දේශනාවේ පළමුවන දායකත්වය ලබාගෙන තිබෙන්නේ යක්කල මොරැන්න අංක 98 බී නිවසේහි පදිංචි SD ජානකියල් විස්තහ GD අජිත් මංගල කුමාරයන් දෙමව්පියන් වහන්සේලා විසින් GD අධිශ කවීන්ද්‍ර ජයලත් ආදරණීය පුතුණුවන්ගේ දෙවන ජන්මදිනයේ යෙදෙන 2013 පෙබරවාරි 8 දින නිමිත්තෙන් ඒ පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවය සහ ධර්මාබෝධය ප්‍රාර්ථනා කරමින් ඒ දෙමව්පියන් වහන්සේලාත් ඒ වගේම මුතුන් මිත්තණුවනුත් ඒ වගේම මාමාවන පුණ්‍යශ්‍රී තුසන්ත මහත්මයා සහ නැන්දනිය වෙන උපේක්ෂා පියරංගිකා මහත්මියා ආදී කොට ඇති ඒ ඥාතිවරුන්ගේ දායකත්වයෙන් ඇතුව ඒ වගේම GD ගුණපාල ජයලත් සහ විමලා ජයලත් යන දෙමව්පියන් වහන්සේලාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම ධර්මදේශකයාණන් වහන්සේ ඇතුළු කල්යාණ මිත්‍රයන් වහන්සේලාට ධර්මාබෝධයේ පිණිස මේ පුණ්‍ය සම්පත්තියේ හේතු ආශනා වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම ගම්පහ උග්ගල්බොඩ අංක 414 ඒ නිවසේ පදිංචි SD සෝම්පාල අල්විස් මහත්මයා විසින් තම ආදරණීය දූ දරුවන්ට සහ ස්වාමි දියණියට නිදුක් නිරෝගී සුව පැතීම පිණිස සහ තමාට ධර්මාබෝධයේ පිණිසත් RD ඩයිසන් සොහොවිරාට සහ SD කුසුමාවති සොහොරියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පිණිසත් දායකත්වයේ දරනවා. එවගේම කහඹිලිහේනේ පදිංචි දෘශ්‍යාබාධිත ගයාන් සමන්ත කුමාර මහතා විසින් තමාට ඇස්පෙනීමේ වාසනාව උදා කර ගැනීම සඳහා මේ පින්කමට දායකත්වයේ දරනවා. ඒ වගේම හුණුමුල්ල එගොඩවත්ත පදිංචි එච්.ඒ. සුගතදාස මහතා සහ එම මැතිණිය වන ඉන්ද්‍රාහිණී රෝහිණී මහත්මිය ඇතුළු දෝ දරුවන් විසින් මගලගොඩ පදිංචිව සිට මීට වර්ෂ 6කට පෙර තමයෙන් අභාව ප්‍රාප්ත එච්.ඒ. සන්තෝම සපුහාමි පාසික මහතාට සහ මීට වසර 25කට පෙර අභාව ප්‍රාප්තෙම මැතිණිය වන එම්.කේ. ඇලිස් නෝනා පාසිකා මාතාවටද මරණගහමුල එගොඩවත්ත හුණුමුල්ල පදිංචිව සිට මීට වසර 36කට පෙර අභාව ප්‍රාප්ත ලියනෝරාවති උපාසිකා මාතාවට සහ වර්ෂ 2013 පෙබරවාරි 23 වන දින අභාව ප්‍රාප්ත වී වසර 10ක් සපිරින එච්.පී. පුංචි බණ්ඩා පතිරත්න උපාසක මහතාටද පුණ්‍යානුමෝදනා කිරීම පිණිස සෑම දිනාම අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරනවා. ඉතින් ඒ නිසා එකොයි කාගේත් සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. ජනිත කරගත්තා වූ පුණ්‍ය සම්පත්තිය සම්‍යක් දෘෂ්ටික ඉන්ද්‍රෝපේන්ද්‍රාදී දිව්‍ය රාජ බ්‍රහ්ම රාජ නාග සමූහය අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වන්නා වූ දෙවරු බුද්ධ ශාසනයත් ආරක්ෂා කරත්වා. ආදිස පුතුණුවන් ඇතුළු මේ සෑම දිනාමත් ආරක්ෂා කරත්වා. දෙවිවරුන්ටත් උතුම් නිවනින් සැනසෙන්ට මේ පින හේතු ආශනා වේවා කියා පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤාන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. නමින් ජන්මාන්තරගත ඥාතීන්ටත් මේ පින් පෙත් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද, තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද මේ පින්වතුන්ට තව තවත් දාන සීල භාවනාදී උදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට, කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා, කාය චිත්ත පීඩා දුර වේලා කායික මානසික සැනසීම සැලසේවා, සිත සතන් පිනට දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලව ජීවිතත් සුවපත් වී, පරලව ජීවිතත් සුවපත් වී, සංසාර දුකෙන් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මියෝ හේතු වාසනා විත්වා කියා ප්‍රාර්ථනා කරගන්න.
සතු සතු සතු.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච. අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතුන්. සූපත් වේවා යපතක්ෂාන්ත.
සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව සඳහා වැඩමව වදාළ ස්වාමීන් වහන්සේ කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල අරණ්‍ය සේනාසනාධිපති මහා විහාරයේ ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද නාවල ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පින්නත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදු කරන ජාතික ආගමික සියලු කටයුතු සර්ව ප්‍රකාරින්ම සාර්ථක වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසද මෙම ධර්ම දේශනාව දේශක ස්වාමීන්ද්‍රයන් වහන්සේට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.